So.
Aibuan, tawasé adaram kirim sanda, pertama yang melipilkan adi api ligan bima, garu agama itu tu mas saha, jati ke pertipatiha arti kati itu, amat tu mas.
Garu niu jaga tanang itu puni, anu kurang biasa tawe, kesiye panas sader jah hatar, wibat tawanu dejat dahat warisan sanda mudal, komision sababa visi nanti garu janadi pertama betah kirimna nidesha. Mami diripat kerami, ini nidiya seraja yang mudah pelibat karya sebab itu yang mukulai itu mami ujana kerami. Didaat dahatun warga sanda Sri Lanka pertipati adyena ayatne warga kebawa warta wasa genum mami diripat kerami. Ini warta wa arti kesangwadane pelibat anci kadikshen karya sebab itu yang mukulai itu mami ujana kerami. Didaat dahse warga sanda wan sang raksasa depati mento karya sahder warta mami diripat kerami. Emem warta tirasan sangwadane ha parisare sa sebagai kesempat pilih mada anci adikshar karya sebab itu yobo kuli tiap mami jojana kerum.
Garu sedesha katu tiap metuma.
Garu niu jika tanah itu puni tidak dasi warisan dah. Register General Department itu karya sahder warta ha ginum mami diribat kerumi. Emem warta abdantre paripalne ha raja kalapana karne pilih mada. आंशिक अधीक्षण कार्य सभावित योग को लेती है बाबू योजना करवे
राज्य ऐसा संवर्धन अमात्मा
गरु नियोजित करता है कि तुमने दिशा पाले वार्षिक सदा राज्य का सह आयोजित बैंकुए वार्षिक वार्ता वसा दिशा पाले वार्षिक सदा होटल डेवलपर्स लंका पीएलसी वार्ता हमें इधर बात करवे इन वार्ता व आर्थिक संवर्धन
Presentation of reports from committees, presentation of the report of the Committee of Public Finance by Chairman of the Committee, Honorable M.A. Sumanthiran.
I present the report of the Committee on Public Finance on order under the Excise Ordinance and notes on supplementary allocations given from the budgetary support services and contingent liabilities provision made under the Department of National Budget as per the introduction note of the annual estimates. Which were referred to the said committee.
Petsam piliganvima garu WDJ Seniratna metthuma garu Vasudeva Nanayakkara mahata petsam dekak idiripat kirima garu Vimalaveera Disanayaka metthuma garu Vasudeva Nanayakkara metthuma petsam dekak obathuma idiripat kirima sandaha obathumage
garu niyojaka thanayakathumani Badulnya garis gunawan dan mahabat angka palu ayat wisiatra dalam stanya pada inci DMB DB disana ek mata ke nampun petsumak tu mulleriya u nama negara himutan janti mahabat angka kesi anu ek N stanya pada inci IK MMB langsingan mata ke nampun petsumak tu kaurin pelikan men.
Garu Vimalaveera disana ek metuma.
Garu niyoj katana ek tu mani ampar gemunpura Spi itu na, ini daran istana ini pada inci WA Nishanta Ari Ratna Mahata agen lebunu bersama pilihan none.
Ranjitha Sawisa Mahata, wajik pelitur apeksa kerana prasna, pertama prasnya asimata budhika patrena Mahata, Padma Udeshanta Gunasekara Mahata, dewani prasnya asimata Mandula Gunawardana Mahata, tunggini prasnya asimata. Kalau khusyukarma, amit tu mungkin asin prasna.
Kali lalu.
Weeks.
Tiak, satiak.
Chaminda Vijayasiri Mahata, prasna angka hatara. Prasna angka paha Garu Vasudeva Nanayakkara metu
ma. Masemi.
Mudal lemut tu mungkin. Nyoje Rajin mudah lagi.
Nyoje katana, kalau tu meni pelituruk tino, pelituruk pramana wat netini sa satiak kallil lenoa.
ප්‍රශ්නාංක 6 ගරු සල්මන් මහතා අංක 7 මරිකා මහතා ප්‍රශ්නාංක 8 ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා
මම අහනවා ගරු නියෝජකර්ත
සභාව ග්‍රාමතුමාගේ ඇසීමට
ගරු නියෝජක කතානායක
නලින්ද පැමත
ගක්කලින්
You want 2 weeks
අති දෙකක් කල්ලිල
අති දෙකක් කල්ලිල ගරුව අනුර සිඩ්නි ජයරත්න මහතා ඔව් ඒ ප්‍රශ්නය ඇසීමට ඉඩම් හා පාර්ලිමේන්තු සංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට He's asking the question.
Is there?
Leader da.
2 weeks time.
2 weeks.
මං අහනවා ගරු කතා නැහැ.
ඔව් සති දෙක කල්ලිලනවා. හරි. චාස් නිමරණාදන් මහතා ගරු මයිලවාගන් තිරකරාජා මහතා ගරු ආනන්ද අලුත්ගමගේ මහතා ප්‍රශ්නය අසනවා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආ 1 අක්කර 58.4 2 අක්කර 25 3 ඔව් 4 ඔව් 5 මේ වන විට ඉඩම් කොටස් කීපයක් නැවත ලබාගෙන ඇත සෙසු අනවසරකරුවන් ඉවත් කිරීමට නීත්‍ය අනුකූලව පියවරගෙන ඇත අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට අවශ්‍ය විකල්ප මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් වැලසුම් කළ ව්‍යාපෘතිය මේ වන විට මහනුවර නගර සංවර්ධන විශේෂ වැඩසටහන යටතේ විශේෂ කාර්යභාර අමාත්‍යාංශය වෙතින් ක්‍රියාත්මක වේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනවසරයෙන් ඉදිකර ඇති හන්තාන සිසිල ගොඩනැගිල්ල සඳහා තක්සේරු මුදල මෙම අමාත්‍යංශයෙන් ගෙවීමට යටත්ව බාර දෙන ලෙස පොලිස්පතිවද දන්වා ඇත. රෝහල් ඉඩම වටා ආරක්ෂක වැටක් ඉදිකිරීමට නියමිතය.
අලුත්ම ගැමැත්තුමා
නියෝජ්‍ය කතානායකතුමනි මම ඉතා සතුටු වෙනවා අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා මේ පිළිබඳව උනන්දුවෙන් කටයුතු කිරීම පිළිබඳව ඇත්තෙන්ම ගරු අමාත්‍යතුමනි මේ අක්කර 58ක ඉඩමෙන් දැනට අක්කර 28ක් අනවසර විදිහට අල්ලගෙන ඉන්නවා ඉතාම කාර්යබහුල තැනක් හැටියට මහනුවර මහා ආරෝග්‍ය ශාලාවට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතා බරපතල හානියක් සිද්ධ වෙලා තියෙන නිසා ඔබතුමාගේ කාලය තුළ මේ පිළිබඳව කටයුතු කරයි කියන විශ්වාසය තියෙනවා මොකද මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව විතරක් නෙවෙයි නුවරඑළිය කෑගල්ල බදුල්ල මේ ආදී සියලු දෙනාට ඉතාම වැදගත් වූ ස්ථානයක් මහනුවර මහරෝහල එනිසා මේ පොලිසියේ අනවසර ඉදිකිරීම සහ අනිකුත් ඉදිකිරීම් අනවසර නිසා මෙවයි ඉවත්කොට මහනුවර මහරෝහලේ මේ අවශ්‍ය කටයුතු සඳහා ඔබතුමා මේ ගන්නා පියවර කොතෙක් කාලයක් තුල ගනීද කියන ප්‍රශ්නේ මට තියෙනවා ඔබතුමාගේ උත්තරය බලාපොරොත්තු වෙනවා
මේ වෙනකොටත් අපි අරගෙන තියෙනවා දැන් සමහරක් මේවා අපි ඉඩම් කීපයක්ම අරගෙන තිබෙනවා ඒ වගේම දැන් මේකේ තියෙනවා අක්කර 33ක විතර නිවාස 240ක් තිබෙනවා මේ නිවාස 240ම දැන් අපි අයින් කරන්නට ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා ඒ සඳහා නිවාස ඉදිකිරීම ආරම්භ කරලා තිබෙනවා කිරීමට ඒ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවා නුවර ඒ වගේම මේ පන්සලක් හදලා තියෙනවා අනවසරේ ඒකට අක්කර 2ක් විතර පාවිච්චි කරනවා ඒගොල්ලෝ එතකොට පොලිසිය අරගෙන තියෙනවා ඒකට අක්කර භාගයක් ඒකත් අපි අරගන්නීමට දැන් ක්‍රියා කරනවා ඉතින් මේ සියල්ලම මේව කරනවා මේ රජයේ බලයට පැමිණලා තමයි මේ ඔක්කොම ආරම්භ කරේ එතකම් මුකුත් වෙලා තියුන්නේ නැහැ
බොහොම ස්තුති ගරු අමාත්‍යතුමනි මහනුවර ජනතාවගේ ඒ වගේම දේශපාලන අධිකාරියට නිතරම බලපෑම් සිද්ධ වෙනවා මේ පිළිබඳව ඒ වගේම අපේ සැලසුම් කමිටුවේදී නිතර නිතර සාකච්ඡා වෙන ප්‍රශ්නයක් මම හිතන්නේ ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා නෙවෙයි ඔබතුමාගෙන් කරුණක ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව ඔබතුමා ඉන්න කාලය තුළ මේ සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ඉන්න කාලේ දැඩි ප්‍රශ්න ඔබතුමා විසඳලා තිනවා මේ පිළිබඳව ඔබතුමාගේ දැඩි අවධානය යොමු කරලා මේ කාර්යය ඉටු කර දෙන්න ඉල්ලා සිටිනවා
කොමිසෝරි
ගරු විමල් රත්නායක මහතා ප්‍රශ්න අංක 14 ඩග්ලස් දේවානන්ද මහතා අංක 15 ජයන්ත සමරවීර මහතා අංක 1 දෙවන වටේ ගරු බුද්ධික පතරණ මහතා ග්‍රාමිකට උතුමා පිළිතුර වෙන කෙනෙක් අසනවා නම් සභාගත කරන්න පුළුවන්.
කරු නියෝජ්‍ය කතානායකතුමන පිළිතුර සභාගත කරන.
සම්බුරිවිලට සිද්නි මැතිතුමා බුද්ධික පත්‍රික මැතිතුමා විසින් ප්‍රශ්න අසනවා නේ. අසනවා. එතන ඒක සභාගත කරන්න.
සභාගත කරන්න.
හර්සන් මැතිතුමා
සභාගත
කරන්න. උදේශාන්ත විමසේක මහතාගේ ප්‍රශ්නේ දෙවෙනි වටේ ඒ ප්‍රශ්නේ කවුරුත් අසනවාද? පාසුදේ මහත්මයා ඒ ප්‍රශ්නේ අසනවා.
සදේශ කටයුතු ඇමතුමා සති දෙකක් කල්ලිලනවා.
ප්‍රශ්න අංක 4 චම්මද විජේසිරි මහතාගේ ප්‍රශ්නේ අසනවාද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අසනවා.
සතියක් කල්ලිලලා තිබෙනවා.
හරි. පන්වි. ප්‍රශ්න අංක 6 සල්මන් මහතා වෙනුවෙන් ප්‍රශ්නේ අසනවාද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම අහනවා.
සිඩ්නි මැතිතුමා අසනවා.
අධිකරණ ඇමතිතුමින් සති දෙකක් කල්ලිලනවා.
2 weeks ප්‍රශ්න අංක 7 මරික්කා මහත්මයාගේ අසීමිත ප්‍රශ්නය සිටි මැතිතුමා අසනවා. ගරු
ප්‍රශ්න
සභාගත මැතිතුමා
පිළිතුරු සභාගත කර.
පිළිතුරු සභාගත කර. ප්‍රශ්න අසන එක්කෙනාගේවත් උනන්දු වෙන ඇමතිතුමාගේ වෙලාව නාස්ති කර මෙතනට එනවා. වෙලාවට ඉන්න. හොඳයි. ප්‍රශ්න අංක 8 සමයි. ප්‍රශ්න අංක 10 චාර්ල්ස් නිර්මාණදන් Honorable Charles Nirmanas, question, will somebody ask that question? Honorable Swamithiran is asking that question. Any Agramathi Tumayunu, Prashnita Kocharakal.
Sabhagatakan.
You are table in the answer, you are table in the answer.
Yeah, table in the answer.
So you can communicate it to the table. Prashnanga Ekkolaha, Mailvanagam, Tilkaraja, Manjuma, E Prashnaya Asanava.
රාජසභා ඇමතුමා සතියක් අල්ලනවා ඉලෙනවා.
1 week ප්‍රශ්න අංක 13 බලපති මැතිතුමාගේ ප්‍රශ්නය අසනවා.
නියෝජ්‍ය කතානායකතුමනි සභාගත කරනවා.
ඩෝෂන් මැතිතුමාගේ සභාගත කරනවා ඇමතුමා වෙනුවෙන්. ප්‍රශ්න අංක 14 ඩග්ලස් දේවානන්ද මැතිතුමා වෙනුවෙන්. ඊළඟට ගලපති මැතිතුමා අසනවා මන්ත්‍රීවරයෙක් විසින්.
බන්දනාගාර ඇමතුමා සතියක් අල්ලනවා.
1 week ප්‍රශ්න අංක 15 අවසාන ප්‍රශ්නය ජයන්ත සමරවිර මහතාගේ ප්‍රශ්නය ඇසීමට පන්දුළු ගෝවර්ධන මැතිතුමා අසනවා. ආපදා කළමනාකාර මැතිතුමාගේ ඇසීමට ප්‍රශ්නය පිළිතුර සභාගත
කරනවා. පිළිතුර සභාගත කරනවා.
හොඳයි. ප්‍රධාන ඔව් ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා
සර් මේ සභාවේ මේ දිනවල පැවැත්වෙන්නේ අපේ රටේ තිබෙන වඩාම වැදගත් විවාදය අයවැය විවාදය. ඒ අවස්ථාවේ ඊයේ දිනේදී මේ මම කරපු කතාවේ සියලු සංඛ්‍යා දත්ත වැරදි කියලා මේ සභාවේ චෝදනාවක් එල්ල වුණා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්න කැමැති රාජ්‍ය ගිණුම්කාරක සභාවේ මේ ගිණුම්කාරක සභාවට ලබාගත් වාර්තාවල තියෙන තොරතුරු ටික කරුණාකරලා මේ සභාවට ඉදිරිපත් කිරීම සඳහා හැන්සාත් වාර්තාවට ඇතුල් කරන්නට අවසරයක් ලබා දෙන්නට කියලා.
ඒ ඔබතුමා එද ඊයේ කරපු කතා පදනම් කරන්ද?
නෑ ඊයේ මේ විපක්ෂයේ කරපු කතාවල මේ සංඛ්‍යා දත්ත වැරදි නම් මගේ යුතුකමක් හා වගකීමක් තියෙනවා මේ ගරු සභාවට මං ඉදිරිපත් කරපු කරුණු සත්‍ය හා අවංක කරුණු කියලා ඔප්පු කරන්න. ඒ නිසා ඒ මූලාශ්‍රය මට හැන්සාත් වාර්තාවට ඇතුල් කිරීම සඳහා අවසරය ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. මගේ එකක් නෙමෙයි.
ඔබතුමා බොහොම ස්තුතියි. ඔබතුමාගේ කතාව පවත්වලා දැන් ඉවරයිනේ. දැන් නිසා ඒ අවස්ථාව දැන් ගන්න විදියක් නැහැ. නමුත් ඊළඟ ඔබතුමා වෙනුවෙන් ඊළඟ අද දවසේ පුරාම කතිකයන් ඉන්නවා. ඒ කතිකයන්ගේ අවස්ථාවේදී ඒවා සභාගත කිරීමේ හැකියාව තියෙනවා සහෝදර මන්ත්‍රීවරුන්ට. හොඳමයි. ප්‍රධාන කටයුතු අවස්ථාව සජන පනත් කෙටුම්පත 2018 දෙවෙනිවර එංකල් දිනය වාදයේ කලත මේ අවස්ථාවේදී පාටලි චම්පික තුමා වාදය ආරම්භ කරනවා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින 2018 අයවැය පිළිබඳව මේ විවාදයට සම්බන්ධ වීමට ආරම්භය හැකීම ගැන මම ඉතාම සතුටටපත් වෙනවා. පසුගියදා ඉදිරිපත් කරපු මේ 2018 අයවැය යෝජනාව පිළිබඳ සමස්තයක් හැටියට රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පැත්තෙන් ඒවාගේම ආර්ථිකය පැත්තෙන් ඇතිවෙලා තියෙන සමස්ත බලපෑම පිළිබඳව මා මේ අවස්ථාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය හරහා අපට කිසියම් දුරකට හැකියාවක් ලබා ගන්න ලැබිලා තියෙනවා. අපේ රාජ්‍ය ආදායම් කිසියම් දුරකට වැඩි කරගන්න, ඒ වගේම අපේ ප්‍රාථමික ශේෂය එම නැත්තම් ප්‍රයිමරි බැලන්ස් එක දශක ගණනාවකට පස්සේ ධනාත්මක එකක් බවට පරිවර්තනය කරගන්න, ඒ වගේම සමස්ත අයවැය හිඟය කිසියම් දුරකට පාලනය කරගන්න, ඒ වගේම ණය ගෙවීමට රාජ්‍ය ආදායම දරන ප්‍රතිශතය පාලනය කරගන්න අපිට හැකි වෙලා තියෙනවා. පළමුවෙන්ම අපි ගත්තොත් අපි 2014 මුළු බදු ආදායම බිලියන 150යි. 2014 දැන් යෝජිත බදු ආදායම 2018 බිලියන 234යි. ආසන්නෙන් අවුරුදු 3ක් වැනි කෙටි කාලයක් ඇතුළත ආණ්ඩුව රාජ්‍ය ආදායම දෙගුණ කරගෙන තියෙනවා. බදු ආදායම, රාජ්‍ය බදු ආදායම දෙගුණ කරගෙන තියෙනවා. මේක ඉතාමත්ම විශිෂ්ට ළඟා කර ගැනීමක්. මේ ගැන මුදල් අමාත්‍යාංශයට, ඒ වගේම ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරපු පිරිස්වලට, රජයේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට අපි ප්‍රණාමය පිරිනමන්න ඕනේ. මොකද ඉතිහාසයේ ප්‍රථම වතාවට අනුක්‍රමයෙන් පහළට පහළට ගිය බදු ආදායම ඉහළ මට්ටමකට ගෙන එන්න කටයුතු කිරීම ගැන. මේ ගැන විශේෂ යෝජනාවලියක් මා විසින් 2016 කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. 2016 අයවැය කතාවෙත් කිව්වා මේ රාජ්‍ය ආදායමේ විශේෂයෙන්ම බදු ආදායම කඩා වැටීමේ තත්ත්වය පිළිබඳව. අපි දන්නවා මේ රටේ එක අවස්ථාවක 1978 රාජ්‍ය ආදායම රටේ ජලජාතික නිෂ්පාදනයෙන් 28.7% තත්ත්වයේ තිබුණා. ඒක 2014 වෙනකොට 111% කඩා වැටුණා. ඒකට ප්‍රධාන හේතුවක් උනේ විශේෂයෙන්ම බදු වලට ලබා දීපු සහන. යම් යම් බදු අපි පනවනෝ, නමුත් සෑම අයවැයකින්ම මේ බදු සහන ලබා දෙන විශේෂිත භාණ්ඩවලට, විශේෂිත සේවාවන් වලට ලබා දීපු බදු සහන නිසා සැලකිය යුතු ප්‍රමාණයකින් මේ බදු ආදායම අපිට අහිමි වුණා. ඒ නිසා නැවත වතාවක් බදු ආදායම ශක්තිමත් කර ගැනීම සඳහා පියවර ගැනීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. 2014ට සාපේක්ෂව 2018 බදු ආදායම දෙගුණයකින් වැඩි කර ගැනීමට ආණ්ඩුව සමත් වීම ගැන. ඒ වගේම අපේ ඉලක්කය
මේ පාර්ලි ජම්ප කැමතිතුමාගේ මම අහන්න කැමති ඍජු බදු ආදායම 80%කින් වැඩි වෙලා වක්‍ර බදු
මේ ඊළඟට කියන්න ගිය මේකයි. මේ අපේ ශ්‍රීමත් බන්දුල ගුණවර්ධනයන් අහන ප්‍රශ්නේ ඊළඟට කියන්න ගිය මේකයි. අපේ ඉලක්කය 2020 වෙනකොට මේ ඍජු බදු ආදායමයි වක්‍ර බදු ආදායමයි අතරේ අනුපාතය 40/60 බවට පත් කර ගැනීම. මොකද මේ වක්‍ර බදු කියන්නේ කෙලින්ම සාමාන්‍ය මහජනයා මත පටවන බදු. ඍජු බදු ඇති හැකියාව මත පතවන බදු හැටියට අපි හඳුනා ගන්න. නමුත් අවාසනාවකට අපිට තාමත් මේ ඉලක්කය කරා යන්න පුළුවන් වෙලා නැහැ. මෙවර අයවැයෙත් ඍජු බදු හා වක්‍ර බදු අතර අනුපාතය 18/82 හැටියට තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට බරතබන ප්‍රතිපත්තියක තමයි මේ අයවැයෙත් තියෙන්නේ. බලාපොරොත්තු වෙනවා මුදල් ඇමතුමා අනුක්‍රමයෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ඉලක්කය ඍජු බදු හා වක්‍ර බදු අතර අනුපාතය ළඟා කර ගැනීමට කටයුතු කරයි කියලා. මොකද මේ බදු ගෙවීම පිළිබඳ කාරණයේදී ලෝකයේ පුරාම පිළිගත් සම්මතයත්, අපි සියලු දෙනාම පිළිගත් සම්මතයත්, සාමාන්‍ය ජනයා වෙනුවට ඇති හැකි අය බදු ගෙවිය යුතුයි කියන ප්‍රතිපත්ති. ඊළඟට අයවැය සමස්තයක් හැටියට ගත්තම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මුළු වියදම බිලියන 479 ට්‍රිලියන 4 ඉක්මවලා තියෙනවා. ඒ වගේම ණය ගෙවීම සඳහා මූලික ණය කොටස් ගෙවන්න බිලියන 1150ක්, පොලී ගෙවන්න බිලියන 820ක් හැටියට බිලියන 1970ක් ලබන වසරේ සමස්ත ණය ගෙවීම. මේක කොහොමද අපි විස්තර කරන්නේ? දැන් මෙතන හුඟක් දෙනෙක් කතා කළා මේ ආණ්ඩුව ණය අරන් තියනවා කරපු දෙයක් නැහැ කියලා. පහුගිය ආණ්ඩුවේ ණය ගැන, මේ ආණ්ඩුවේ ණය ගැන නොඑක ආකාරයේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් කතා කරනවා. මම කියන්න ඕනි බිලියන 1970ක් කියන්නේ ණය ගෙවන්න යන මේ මුදල ඉතාම විශාල අගයක්. මේක ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් බෙදුවහම සෑම පුරවැසියෙක්ම අද රුපියල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රුපියල් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබන වසරේ ණය ගෙවීම සඳහා වැය කරනවා. මේකට මේ ණය වලින් රුපියල් 85000ක්ම රාජපක්ෂ පාලනය විසින් ලබාගත් ණය බවත් අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ ණය ගෙවීම සඳහා තමයි. ශූරින් වාඩුවෙන් වාඩුවෙන් පස්සේ ආර්ථික විවාදය කරමු. වාඩින්නකෝ. ඔබ මේ ණය ගෙවන්න බෑ. මේ බිලියන් 1970 ට්‍රිලියන් 1.6 ගෙවන්න බෑ. වාඩි වාඩින්නකෝ. හරි, අපි සාහනයක් දුන්නානේ ඔබතුමයි. අපි කොච්චර සටන් කළාද මහින්ද මහත්තයා කාලේ තෙල් වල මේක අඩු කරගන්න. අපි ඇවිල්ලා මම ඇමති හැටියටනේ අඩු කළේ. එතකන් අඩු කරගන්නවත් බැරුණානේ. පෙට්‍රල් ඩීසල් 122කින් අඩු කළා සාහනේ දුන්නේ අපිනේ. ඒ කාලේ අපිට මේක අඩු කරගන්න බැරුණානේ. ඔච්චර කතා කළත් ඒවා පොකට් එකට ගියා. ඒවා තමන්ගේ පිරිස් වලට ග්‍රහණය කරගන්න ගියා. නිසා මම අවධාරණය කරන්න කැමැති. ලබන වසරේ මේ ගෙවන්න තියෙන ණය සංවර්ධනය සඳහා මේ ආණ්ඩුව ගත්ත ණය නෙවෙයි. මේ 1970න් 184ක්ම ගෙවන්න වෙලා තියෙන්නේ පසුගිය කාලයේ ගත්ත ණය. ඒ නිසා රුපියල් 84000ක් ගෙවන්න වෙලා තියෙන්නේ එතන. ඒකයි අපට අද තියෙන ප්‍රබලම අභියෝගය. ඒ වගේම 2018 19 20 කියන අවුරුදු තුනම ඉතාම විශාල වශයෙන් ණය ආපසු ගැනීමේ හැකියාවත් වර්ධනය වෙනවා. ලබන වසර වෙනකොට තවත් බිලියන 1900ක් අපි මේ 1970ක් ගෙවනකොට ණය තව 1900ක් ණය ගන්න වෙලා තියෙනවා. ඒ වගේම 2019ත් ඒ වගේම ගාණක් ගෙවන්න වෙලා තියෙනවා. මොනවාද ඒ ණය? ඒ ණය 2008 2009 කාලේ මහා පරිමාණයෙන් ලබාගත් බැඳුම් කර හරහා ලබාගත් ණය ඒවා පූර්ණභාවයට එහෙම නැත්නම් මැචියුරිටි එකට ලං වෙනවා අවුරුදු 10 ඒවා 2018 දිත් 19 දිත් 20 දිත් ඒවා තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ. මේක ඓතිහාසික තත්ත්වයක්. ඒ වගේම ඒ අවස්ථාවේම අපේ ආණ්ඩුව මහචන්ද වලට ජනාධිපති වරණ වලටත් මුණ දෙන්න යනවා. ඒ නිසා මේක රජයක් හැටියට බලගත්ු දේශපාලන ප්‍රශ්න පැනනගින තත්ත්වයක්. හැබැයි ඊට පස්සේ විශේෂයෙන්ම 2022 23 කාලයේ වෙනකොට මේ ණය ගෙවීමේ ප්‍රමාණය සැලකිය යුතු විදිහකට රට තුල ලිහිල් වෙන බවත් කියන්න ඕනේ. ඒ නිසා මේ ආණ්ඩුව ඇදගෙන යන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ මේ රජය ඇදගෙන යන්නේ මේ රටේ ඉතිහාසයේ තිබිච්ච දුෂ්කරම අවස්ථාවක් කියන එක මේ ණය ගෙවීම පැත්තෙන් අපි අවධාරණය කරන්න කැමැති. ඒ නිසා ලබන වසර කියන්නේ හැම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂයක් ණය ගෙවන, ඒ වගේම සෑම පුරවැසියෙක්ම තව රුපියල් ලක්ෂයකට ණය ගැති කරන වසරක්. ඒ බව අපි සියලු දෙනා මතක තබා ගත යුතුයි. ඒකෙන් අපට කියවෙන පාඩම තමයි අපි ආදායම් උපදවන්නේ නැති කාරණා සඳහා සංවර්ධන ව්‍යායාමයන් සඳහා ආයෝජන සිදු කිරීමෙන් අවසාන වශයෙන් වන්දි ගෙවන්නේ මේ රටේ ජනතාවයි කියන එක. අපි හදපු වරායවල් වලට නැවුනේ. අද කොළඹ වරාය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලබන වසරේ එක් වරාය අධිකාරියේ වරාය පර්යන්තයේ උපරිම තත්වයට ළඟා වෙනවා. හැබැයි අපි වරාය හදලා තියෙන්නේ හම්බන්තොට. අපි නැගෙනහිර පර්යන්තයේ බටහිර පර්යන්තයේ වැඩ කටයුතු ඉවර කළේ නැහැ. දකුණු පර්යන්තයේ වැඩ කටයුතු ඉවර කළා වරාය අධිකාරිය වෙනුවට. ඒක අපි බාර දුන්නා චයිනා මර්චන්ට් එකට. ඒ විදිහට කටයුතු කළේ. ඒ නිසා අද මොකද වෙලා තියෙන්නේ? වරාය අධිකාරිය ඉමහත් අර්බුදයකට ගිහින් තියෙනවා. එක පැත්තකින් මේ තර්කකාරීත්වයට මූණ දෙන්න බැරුව අනිත් පැත්තෙන් කොළඹ වරාය නවීකරණයේ නොවීම පිළිබඳ ගැටලුව නිසා. ඒ නිසා වරාය අධිකාරිය ලබන වසරේ ඉඳන් බරපතල අර්බුදයකට මූණ දෙන්නේ නැහැ. හම්බන්තොටට වැය කළ මුදල් නැගෙනහිර පර්යන්තයේ බටහිර පර්යන්තයේ ගොඩනගලා වරාය අධිකාරිය සඳහා ලබා දුන්නා නම් ලබන වසරේ සිට වරාය අධිකාරියට ඉමහත් ඉදිරි පිම්මක් වරාය ශේෂ්ත්‍රයේ ලබා ගන්න තිබුණා. ඉතින් ඒ ආයෝජනය නිෂ්ඵල ආයෝජනයක්. දැන් මේ ජාතික සම්පත් බේරගන්න වරාය අධිකාරිය බේරගන්න කතා කරන අයට අපිට කියන්න තියෙන්නේ නැගෙනහිර පර්යන්තයේ බටහිර පර්යන්තයේ දකුණු පර්යන්තයේ නව වරාය අපි වරාය අධිකාරියට ගොඩනගලා දුන්නා නම් මේ අරමුදල් වලින් මේ අර්බුදය ඇති වෙන්නේ නැහැ. වරාය අධිකාරිය තීරණාත්මක තැනකට ගමන් කරනවා. ඒ වගේම අපේ කටුනායක ගුවන් තොටුපළ, මේ ගුවන් තොටුපළේ දෙවෙනි ගුවන්පතයක් පිළිබඳ යෝජනාව දැන් දශකයක් තිස්සේ කතා කරනවා. ගුවන් යානා 275යි මේ ගුවන්පතේට ගන්න පුළුවන් අන්තර්ජාතික සීමාණු. ලබන වසරේ මේ ගුවන් යානා 275 සීමාවට අපි ළඟා වෙනවා. නමුත් අපිට ගුවන්පතයක් නැහැ. ගුවන් පතේ තියෙන්නේ මත්තල. ඒකේ ඉන්නේ මොනරු? ගුවන් යානා ගොඩ බහින්න බෑ. නිසා මේ පවුල් පාලනය ශක්තිමත් කරගන්න ගමට ගුවන් තොටුපළවල් හදන්න කියලා ගියාට මොකද? මේ ආයෝජනයේ කලානම් කටුනායක දෙවෙනි ගුවන් පතේ ඉදිකරන්න එක්කෝ කටුනායකට දකුණින් එක්කෝ කටුනායකට ඉහළින් මේ වියදමෙන්ම අපිට අපේ ගුවන් යානා ශාස්ත්‍රය රට විශේෂයෙන්ම ගුවන් කේන්ද්‍රයක් බවට පරිවර්තනය කර ගැනීමේ ක්‍රියාවලිය කරගන්න තිබුණා. අද ඒ ගුවන් කේන්ද්‍රයක් බවට පත් කර ගැනීමට තිබිච්ච ඒ හැකියාව අද ජාතික ඛේදවාචකයක් වෙලා තියෙනවා. මිහින් ලංකායකට බිලියන 5ක් මිලියන 5000ක් අපිට ගෙවන්න වෙලා තියෙනවා. ඒ වගේම බිලියන 400කට වැඩි ණය අද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඇති කරලා තියෙනවා. මේ සියල්ලම අපේ අසරණ අහිංසක ජනතාවට ඇති කරපු දෙයක්. රට ගුවන් තොටුපළ ගුවන් සේවය හරහා රට මහා ඉදිරිපින්මක් බවට පරිවර්තනය කරන් තිබිච්ච හැකියාව ජාතික ඛේදවාචකයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් මේ නිසා අපි මේ ක්‍රියාවලිය ගැන අපි බලන්න ඕනි. මත්තලට ඇයි කටුනායක දෙවෙනි ගුවන් පතේ ගෙන ගියේ? ඇයි කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තේ බටහිර පර්යන්තේ ඉදිකිරීම හම්බන්තොටට ගෙනිච්චේ? මේ සියල්ලෙම ඇදවැටුනේ ලංකාවේ ගුවන් ගමන් ක්‍රියාකලාපයත් ඒ වගේම වරාය ක්‍රියාකලාපයත් බව අපි මතක තබා ගන්න ඕනේ. මෙතෙන්දී මම කියන්න කැමති අරාබියේ තියෙන ජනප්‍රිය කියමන. ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, අරාබියේ තියෙන ජනප්‍රිය කියමන ලිංගික ක්‍රියාවලිය නිසා රෝග දෙකක් බෝ වෙනවායි කියලා. එක රෝගයක් තමයි පෞල්වාදය, අනික් රෝගය තමයි AIDS. මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ පෞල ගම ගොඩනගන්න ගිය මේ ක්‍රියාවලිය නිසා අද මුළු රටේම ආර්ථිකයට AIDS වැළඳීම තමයි සිද්ධ වුණේ. ඉතාම අසමමිතික විදිහට රටේ සංවර්ධනය කෙරුණේ. අපි හම්බන්තොටට දොස් කියන්නේ නැහැ. හැබැයි හම්බන්තොටට සෑම පුරවැසියෙකුටම හම්බන්තොට ජීවත් වෙන 6 ලක්ෂයක් පුරවැසියන්ගේ සෑම පුජ්‍යලයකටම රුපියල් 15 ලක්ෂයක් ආයෝජනය කරද්දි රටේ අනිකුත් සෑම ප්‍රදේශවලම පුජ්‍යලයන්ට වියදම් කළ තියෙන එක පුජ්‍යලයක් රුපියල් 75,000යි. මේක තමයි ලංකාවේ දේශපාලන දේහයට වැළඳිච්ච AIDS. ඒ නිසා මේ ක්‍රියාවලිය ගැන අපි අවබෝධ කරගත යුතුයි. දැන්වත් අපි සංවර්ධනයේ ප්‍රමුඛතා මාරු කරගත යුතුයි. ඒ වගේම මම කියන්න ඕනේ අපේ රටේ අයවැය ගැන කතා කරනකොට ප්‍රාථමික ශේෂය මගින් මොකක්ද අදහස් වෙන්නේ? අපේ ශූරීන් දන්නා බන්දුල ගුණවර්ධන ශූරීන්, ප්‍රාථමික ශේෂය මගින් අදහස් වෙන්නේ පැරණි ණය ගෙවීම, පැරණි පොලී ගෙවීම පැත්තකට දාලා රටේ ආණ්ඩුවේ ප්‍රාග්ධන වියදමත් එක්ක ආණ්ඩුවේ ආදායම් වල තියෙන සමමිතිය මොකක්ද කියන එක. දැන් දශකයකට පස්සේ නෑ ඔය පොලී ගෙවීම එක්ක එතකොට දශකයකට පස්සේ අපට හැකි වෙලා තියෙනවා මේ රාජ්‍ය වියදම රාජ්‍ය ආදායමෙන් එන ඒ ප්‍රාථමික ශේෂය අද ධනාත්මක එකක් බවට පත් කරගන්න. අපි ඒක 2017 දිත් කරලා තියෙනවා, 18 දිත් කරන්න යනවා. මේ පෞගිය ඒකෙන් පේන්නේ මොකද්ද? ඒකෙන් පේන්නේ ඉතාම වැදගත් දෙයක්. මොකද්ද ඒ සංග්‍රහයෙන් පේන්නේ? ඒක ධනාත්මක කිරීමෙන් ප්‍රාථමික ශේෂය ධනාත්මක කිරීමෙන් මේ ආණ්ඩුව ලබාගෙන තින්දෙන් පේන්නේ මොකද්ද? පැරණි ණය කියන කාරණය අතෑරියාම ආර්ථිකය දැන් සමබරව ඉදිරියට ගෙනියන්න ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවා කියන එකයි. නිසා පරණ ණය ගත්තේ මහින්ද මහත්තයාද, චන්ද්‍රිකා නෝනද, ජයවර්ධන ජනාධිපතිතුමාද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. මෙතනින් ඔබට යන ගමනේදී, මෙතනින් ඔබට ගමන් කරන ගමනේදී ආර්ථිකය සමබර කිරීම සඳහා වැදගත්ම පියවර තමයි ප්‍රාථමික ශේෂය ධනාත්මක කිරීම. ඒ ඉලක්කය මේ ආණ්ඩුව 17 දිත් 18 දිත් අත්පත් කරගෙන තියෙනවා. ඒක විශාල ජයග්‍රහණයකින් පෙන්වන්නේ මොකද්ද? ආණ්ඩුව ණය ගත්තයි කිව්වට ඒ ණය අරන් තියෙන්නේ පසුගිය ණය ගෙවන්න. අනිත් පැත්තෙන් ආණ්ඩුව හැකියාව ලබාගෙන තියෙනවා අඩු තරමින් තමන්ගේ වියදම් තමන්ගේ ආදායම් වලින් පින පියවා ගැනීමට. සරල භාෂාවෙන් කිව්වොත් තමන්ගේ එදිනෙදා වියදම් තමන්ගේ ආදායම් වලින් පියවගෙන පැරණි ණය වලින් ඉවත් වෙලා නව යුගයකට රට ගෙනියන්න ආණ්ඩුවට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා අපේ රටේ මේ ප්‍රාථමික ශේෂයට අමතරව වැදගත් දේ තමයි සමස්ත අයවැය හිඟේ. එහෙම නැත්නම් ඕවරෝල් බැලන්ස් එක. අපි ගත්තොත් 1950 අපට නිදහස ලැබපු අවස්ථාවේ මේ සමස්ත අයවැය හිඟේ ඍණ 0.45 දළදේශීය නිෂ්පාදනය. හැබැයි 1953-54 දී මේ අයවැය හිඟේ ධන අගයක් බවට පත් වුණා. ධන අගයක් බවට පත් වුණා, ධන 2.5 දක්වා ඉහළ ගියා. අයවැය අතිරික්තයක් තිබිච්ච රටක් මේ රට. ඊට පස්සේ අනුක්‍රමයෙන් මේක වැඩි වෙලා ගිහිල්ලා 1978 දී ඍණ 12.5 දක්වා ගියා. මොකද විශාල ණය ප්‍රමාණයක් ගත්ත නිසා. ඒ නිසා අපි නැවත වතාව මේ අයවැය හිඟය රින 4.5ට ගේන්න කටයුතු කරගෙන යනවා. ඒ කියන්නේ නිදහසෙන් පස්සේ රට තිබිච්ච යුගයට ආපසු අවුරුදු 70කින් ආපහු ගෙනියන්න මේ රජය සමත් වෙලා තියෙනවා. මෙච්චර කාලයක් අයවැය හිඟය ක්‍රමයෙන් පළල් වේගෙන ගියා දළදේශී නිෂ්පාදනයට සාපේක්ෂව. දැන් ඒකේ අනිත් පැත්ත ක්‍රමයෙන් ඒක අඩු වේගෙන යනවා. අපි ප්‍රාර්ථනා කරනවා 2020 ඔබ්බෙදි අපට නැවතත් 1953 54 තිබ්බා වගේ සමෘද්ධිමත් තත්ත්වයක් ඇති වෙලා අයවැය අතිරික්තයක් ඇති කර ගැනීමේ හැකියාවක් උදා වෙයි කියලා. ඒ වගේම ණය ගෙවීම පිළිබඳ තත්ත්වය. ණය ගෙවීම පිළිබඳව දර්ශක දෙකක් තියෙනවා. එකක් සමස්ත රාජ්‍ය ණයබර දළදේශීය නිෂ්පාදනයට දරන අනුපාතය. අනික වාර්ෂිකව ණය ගෙවීම සඳහා රාජ්‍ය ආදායමෙන් වැය වෙන මුදල කොච්චරද කියන එක ප්‍රතිශතයක් හැටියට. මේකෙන් දෙවැනි සංගුණකය තමයි ඉතාම වැදගත් සංගුණකය. උදාහරණයක් හැටියට ලංකාවේ දළදේශීය නිෂ්පාදනයේට රාජ්‍ය ණය දරන අනුපාතය අඩු වුණා කියලා අපිට ජයසුන්දර මහත්තයා ඉලක්කම් විද්‍යාවකින් පෙන්ලා දුන්නා. ඒ අඩු කළේ කොහොමද එතුමා? පොඩි විද්‍යාවක් කළා. මොකද අන්තර්ජාතික ප්‍රමිතියෙන් පොඩ්ඩක් ඈත් වෙලා රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතනවලට ණය බර පටවලා වරාය අධිකාරියට, ලංකා විදුලි බල මණ්ඩලයට, තෙල් සංස්ථාවට යෝධ ණයකන්දක් පවරලා ජයසුන්දර මහත්තයා අපිට කිව්වා අපි 70%ට බැස්සුවා දළදේශීය නිෂ්පාදනයේට සාපේක්ෂව ණය බර කියලා. මම මේක පෙන්ලා දුන්නා පෞගේ ජනාධිපතිවරණේදී මා විසින් ලියලාද ආලපාලු ආර්ථිකය කියන එක තුලින් කොහොමද ණය හැංගුවේ කියලා. ණය හංගලා බොරුවක් පෙන්වුවේ කොහොමද කියලා. නමුත් ඒකෙන් කිසිසේත්ම ණය ආපසු ගෙවීමේ ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ. ණය ආපසු ගෙවීමේ ප්‍රතිශතයේ බලපෑම වෙනස් වෙන්නේ නැහැ. අද අපි මේ ගැන කතා කරනවා නම් 1950දී රාජ්‍ය ණය බර තිබුණේ 19.5යි දළදේශීය නිෂ්පාදනයේ. හැබැයි 1989 වෙනකොට මේක 100% ඉක්මවලා 100%-108% ගියා. ඊට පස්සේ හැමදාම මේක ඒ අතර දෝලණය වෙමින් පැවතුණා. අද 79.3%ට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ රජය ණය හංගන්නේ සෑම රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතනයකම තියෙන ණය බර පිළිබඳ සවිස්තර වාර්තාවක් කැබිනට්ටුවට ඉදිරිපත් කරනවා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ අනුව විවෘත විගණන ක්‍රමයක් අපි ඇති කරලා තියෙනවා ඉලක්කම් සෙල්ලම පැත්තකට දාලා. ඒ නිසා මේක තාමත් ඉතාම විශාල අගයක්. මේක 140ට එන්න ඕනේ රටක් ස්ථාවර වෙන්න. ඒ වගේම වැදගත් සංගුණකය මේක නෙවෙයි. වැදගත් සංගුණකය ආණ්ඩුවේ ආදායමට සාපේක්ෂව වාර්ෂිකව ගෙවන ණය පිළිබඳ තත්ත්වය. මේ ගැන අපි කතා කරනවා නම් මෙන්න මේක තමයි අපිට තියෙන ඉතාම බරපතල තත්ත්වය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංගුණක අනුව 2017 ඔක්තෝබර් මාසේ සංගුණකය අනුව රටවල් 193කින් අපි ඉන්නේ 157 වෙනි ස්ථානයේ ණය ගැතිභාවය පැත්තෙන්. රාජ්‍ය ආදායමට සාපේක්ෂව අපේ ණය ගෙවීමේ හැකියාව පැත්තෙන් ඉන්නේ අපි ඊටත් වඩා පිටිපස්සේ. කොටින්ම කිව්වොත් අද බංකොලොත් රාජ්‍යයන් හැටියට හඳුන්ලා තියෙන ග්‍රීසිය, අයර්ලන්තය වැනි රටවල් වලට වඩා පස්සෙන් තමයි අපි ඉන්නේ රාජ්‍ය ආදායමට සාපේක්ෂව ණය ගෙවීමේ ප්‍රතිශතය ගත්තාම. මේක ගත්තාම අපිට පේනවා 2013දී මේක 100%-102%ට ගියා. ඒ කියන්නේ රාජ්‍ය ආදායම මදි වුණා වාර්ෂික ණය ගෙවන්න. දැන් මේක අපි අනුක්‍රමයෙන් අඩු කරගෙන එනවා. බලාපොරොත්තු වෙනවා අපි මේක 60%-60%කට පමණ සීමා කරගන්න පුළුවන් වෙයි කියලා 2020 ඔබට තියෙන ආර්ථික ක්‍රියාවලියත් එක්ක. මේක තමයි වැදගත් සංගුණකය. දැන් සමහරු කියනවා ජපානයේ ණය බර වැඩි. ජපානයේ ණය බර වැඩි දළදේශීය නිෂ්පාදනයේ 240%. ජපානයේ ණය. හැබැයි ජපානය රාජ්‍ය ආදායමෙන් ණය ගෙවන්න වැය කරන්නේ 15%. ඇයි? පොලී අනුපාතයේ ඉතාම අඩු නිසා. ඒ නිසා ඒ රට ණය ගැතී වගේ පිටින් පෙනුනට මොකද රාජ්‍ය ශක්තිමත් ඒ ණය ආපසු ගෙවන්න. ඒ නිසා මේ පොලී අනුපාත අඩු කරගන්න අපි ශීඝ්‍රයෙන් කටයුතු කරන්න ඕනේ. මොකද පහුගිය කාලේ ශීඝ්‍රයෙන් අපේ වාණිජ ණය ප්‍රමාණය, ඒ වගේම විදේශ වාණිජ ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ ගිය නිසා. කොටින්ම අවුරුදු 10කට කලින් 2004දී 100%-1% තිබිච්ච රාජ්‍යවල වාණිජ ණය ප්‍රතිශතය 2014 වෙනකොට 152%ට නැග්ගා. ඒක තමයි මේ ණය අර්බුදයේ රහස. එතර කාලයක් තිබිච්ච සහනදායී පොලී මත ණය අය කරගන්න ක්‍රමයේ වෙනුවට වාණිජ ණයවලට බරතබන ක්‍රියාවලියකට යාමේ ප්‍රතිඵලය නිසා තමයි මේ පොලී අනුපාත මෙච්චර ඉහළ ගියෙත්, ණය ගැතිභාවය මෙච්චර ප්‍රශ්නයක් බවට පත් උනේ. ඒ නිසා අපි ආදායම් ලැබෙන තැන්වල ආයෝජනය කිරීමත්, හැකිතාක් දුරට පොලී අනුපාත අඩු කර ගැනීම සඳහා පියවර ගැනීමත් සිදු කරන්න ඕනේ. ඒ නිසා ඊයේ අපේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් පිළිතුරු ලබා දුන්නා. මහ බැංකුව බැඳුම් කර නිකුත් කර ගැනීම සඳහා නව ප්‍රතිපත්තියක් අඳුන්ලා දීලා තියෙනවා. ඒ නව ප්‍රතිපත්තියත් මේ ක්‍රියාවලියත් එක්ක ක්‍රමයෙන් මේ පොලී අනුපාතය පහළට ගෙනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී 2016 ඔගෝස්තු මාසේ මම විසින් මේ ණය ආපසු ගෙවීමට තියෙන ගැටලුව අර්බුදය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දැනුවත් කිරීමේ ලේඛනයක් ඉදිරිපත් කළා. සියලු දෙනාගේම දැන ගැනීම මිනිස් හැන්ඩ්සාට් ගත කිරීමට මාය සභාගත කරනවා. අවාසනාවකට ඒ පිළිබඳව නිවැරදි අවධානයක් යොමු කළේ නැහැ. මේ 2019 18 20 කාලයේ තියෙන අර්බුදය තරමක් දුරට හෝ කල් දා ගන්න සහන කාලයකට 2022 23 24ට ඒ පිළිබඳව මම කනගාටු වෙනවා. මේ බලධාරීන් ඒ පිළිබඳ නිසි අවධානය යොමු නොවීම ගැන දැන් 2016 අගෝස්තු මාසේ මා විසින් ඉදිරිපත් කරපු කැබිනට් ලියවිල්ලට සමාන ලියවිල්ලක් ග්ලෝබල් ඉන්වෙස්ට්මන්ට් හවුස් කියන ජාත්‍යන්තර සමාගම ඉදිරිපත් කළ තිනු අපේ ලංකාවේ ණය ගැන එම යෝජනාවම ඉදිරිපත් කළ තිනු. ඒ නිසා මම කනගාටු වෙනවා අපේ නිලධාරීන් සම්බන්ධයෙන් ඒ අධිකාරීන් සම්බන්ධයෙන් අපි මේ අදහස් පළ කරනකොට ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකරත් දැන්වත් මේ පිළිබඳව ක්‍රියා කළා මේ ණයබර හැල්ලු කර ගැනීමට කටයුතු කරයි කියලා. ඒ වගේම මේ අවස්ථාවේදී මම කියන්න ඕනි මේ නිසා අපට එල්ල වෙලා තියෙන අභියෝගය මේ 18 19 20 මහා මැතිවරණ ජනාධිපතිවරණ එන අවස්ථාව වෙනකොට අපට එල්ලලා තියෙන ප්‍රධාන අභියෝගය තමයි රාජ්‍ය ආයෝජන වලට බලගතු සීමාවන් පැනවීම. දැන් අපේ මහාමාර්ග ඇමතුමා ඉන්නවා. එතුමාගේ අමාත්‍යාංශයට විශාල මුදලක් අවශ්‍යයි ඒ දැනටම තියෙන ව්‍යාපෘති කරගෙන යන්න. නමුත් ඒකෙන් අඩක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ සෑම ආයතනයක්ම අර්බුදයට ගිහින් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මොකද අපට රාජ්‍ය ආයතන දැන් ආයෝජන දැන් හිතුමතේට කරන්න බැරි වීම. මේ ණය ගැතිභාවය අසීමාන්තික ලෙස ණය ගෙවන්න සිදු වෙලා තිබීම හා ණය ගන්න සිදු වෙලා තිබීම තුළ අපට සිද්ධ වෙලා තියෙන්නේ රාජ්‍ය ආයෝජන සීමා කරන්න. ඒ නිසා රාජ්‍ය ආයෝජන මේ සීමා කිරීම අපි පාවිච්චි කරන්න ඕනේ පොදු ජන යහපත වැඩි වැඩියෙන් ශක්තිමත් කර ගැනීම සඳහා. මම හොඳ උදාහරණයක් කියන්න. අපේ ව්‍යාපාර පහසු කිරීමේ සංගුණකේ එහෙම නැත්නම් ඊසි බිස්නස් ඉන්ඩෙක්ස් කියන එකෙන් අපිව පහළට ඇදවැටලා තියෙනවා පහුගිය කාලේ. ඉන්දියාව අපෝ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඉන්දියාව අපට වඩා පහසුවෙන් ව්‍යාපාර කරන්න පුළුවන් රටක් නෙවෙයි. නමුත් අපි පහු කළ ඉදිරියට යන ඉන්දියාව සමත් වෙලා තියෙනවා. මේකට එක ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ මොකද්ද මේ ව්‍යාපාර කාරණාවලදී අපේ සේවා සැපයීමට දක්වන කාලය. අලුත් විදුලි සම්බන්ධතාවයක් ලබා ගන්න, ජල සම්බන්ධතාවයක් ලබා ගන්න, මල අපහන සම්බන්ධතාවයක් ලබා ගන්න තියෙන අපහසු. මේක ප්‍රධාන ප්‍රශ්නයක්. ඒකට හේතුව මොකද්ද? අපි මේ අහස උසට ගොඩනැගිලි හැදුවට, අධිවේගී පාරවල් හැදුවට, වරායවල් හැදුවට මේ කොළඹ හා අවට ප්‍රදේශවල ජල අපහන පද්ධතිය, මල අපහන පද්ධතිය, ජල සැපයුම, ඒ වගේම විදුලි සැපයුම් පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කළා ආයෝජනයක් කළා නැහැ. කොළඹ නගරයේ ජල පොම්ප හදලා තියෙන්නේ බ්‍රිතාන්‍යයන්. කිලෝමීටර් 960ක් තියෙනවා. 1866 එළපු පලි පයිප් වලයි තාම වතුර ගෙනියන්නේ. මේ නිසා අද ජල මණ්ඩලයට තමන්ගේ ජලයේ ලීටර් 100ක් කොළඹ නගරයට ඇතුල් කරනකොට 40ක්ම අපත යන ඔබතුමා දන්න සංවර්ධන
සභාවට.
දැන් අපි මේක ඉවත් කර ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. කිලෝමීටර් 600ක් ප්‍රතිසංස්කරණය කරන්න ජල මණ්ඩලේ. නමුත් මම යෝජනා කරනවා මුදල් ඇමතුමාට වහාම මේ කිලෝමීටර් 960ම ප්‍රතිස්ථාපනය කළා මේ ජල මණ්ඩලේ හානියත්, ඒ වගේම විධිමත් ජල සැපයුමකුත් ආයෝජකයින්ට ඉක්මනින් ජල සම්බන්ධතා ලබා දීමේ ක්‍රියාවලියකුත් ඇති කරන්න කියලා. මල අපහන පද්ධතිය. මල අපහන පද්ධතියත් එච්චරටම පරණයි. තාමත් අපි කරන්නේ මොකද්ද? මට්ටක් කුලියෙන් වැල්ලවත්තෙන් මූදට මල අපහන පද්ධතිය යවන එක. මේ මල අපහන පද්ධතියේ පැරණිතාවය නිසාද මොකද වෙලා තියෙන්නේ? මම මේක කීප වතාවක්ම කිව්වා මේක කියන්න ඕනේ මේ රටේ. අද මොකද වෙලා තියෙන්නේ? වැසි ජලය බැස යන කාණු පද්ධතියට පද්ධතියට අද මල අපහන පද්ධතිය සම්බන්ධ කළා තමයි අර්බුදය බේරගෙන තියෙන්නේ. මේක සාහසික අපරාධයක්. ඒ නිසා වහාම මේ අලවල් පහන පද්ධතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම අවුරුදු 6ක් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ මල අපහන පද්ධතිය විධිමත් කළා නැහැ. කරලම නැහැ. මල අපහන පද්ධතියක් ඇත්තෙම නැහැ. මැදකට මල අපහන පද්ධතියක්. මේවට ආණ්ඩුව මුල් තැන දීව යුතුයි. නැත්තම් මේ පහසු බිස්නස් ලබා ගැනීමේ ව්‍යාපෘති අපි පහලින් පහලට කඩාවැටෙනවා. ඊළඟට නව විදුලි බලාගාර. අපේ තියෙන විදුලි ඉල්ලුමට සාපේක්ෂව ලබන වසරේ 2018 වැසි තත්ත්වයේ අර්බුදයකට නොගියොත් අපි විශාල අර්බුදයකට මුහුණ දෙනවා 18. 19 දී ස්ථිරවම විදුලි හිඟයක් ඇති වෙනවා. මේකට මොකද කරන්න වෙන්නේ? විදුලිය මිල දී ගන්න වෙනවා. පුජ්ජලිකංශය කීයද ගන්න? ලබන වසරේ මේ විදුලි හිඟය වැළැක්වීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලයේ සැලසුම අනුව අමතර බිලියන් 47ක් මිලියන 47000ක් වැය වෙනවා.
වෙල් ප්ලෑන්.
දැන් මේ වසරෙත් එච්චරයි තත්ත්වේ. මේ වසරෙත් මෙගෝට් 100ක් ගන්න අමතර මිලියන් 18000ක් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ මොකද්ද මේ? අපි පළමු අවධානය කරන්න ඕනේ රටේ විදුලි ඉල්ලුම සැහැල්ලු ආකාරයට ලබා ගන්න, පහසු ආකාරයට ලබා ගන්න, පරිසර හිතකාමී ආකාරයට ලබා ගන්න සැලසුම්. සැලසුම් මොන තරම් තියෙනවා. නමුත් මේවා වහාම ආයෝජනය කරලා ක්‍රියාත්මක කළ යුතුයි. කොටින්ම කෙරවල පිටිය බලාගාරයට මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන්න ඕන ඒ සවරීන් ගැරන්ටි එක ලබා දීම පරක්කු කිරීම එක ප්‍රධාන හේතුවක් වුණා ඒ බලාගාරයේ පමා වෙන්න. ඒක පමා වෙනවා කියන්නේම ඒ වගේම එතන තියෙන ඒ තාක්ෂණ ඇගයීම් කමිටු ටෙන්ඩර් කමිටු මේ ජාතික අර්බුදය ගැන නිසි අවධානයක් යොමු කළා නැහැ. දැන් මාස 8ක් තිස්සේ ඇගයීම් කරනවා. මේක සාහසික අපරාධයක්. වහාම මේ බලාගාර ඉදිකිරීම සඳහා ක්‍රියා කළ යුතුයි. නැත්නම් ඔය ඉන්ධන පෝලිං ඇති වුණා වගේ මේ විදුලි අර්බුදයත් ආවට පස්සේ මේ ව්‍යාපාර පහසු කිරීමේ ක්‍රියාවලිය අපි තවත් පසුපසට යනවාට කිසිම සැකයක් නැහැ. ඒ නිසා වහාම අපි විසින් ආයෝජනය කළ යුතු ශේෂ්ත්‍ර මේවා විදුලිය, ජලය, මලාපොහන පද්ධති කියන කාරණාවල අපි වහාම වේගවත් ආයෝජනයක් කළා. අපි 2020 ඔබට රට ගෙනියාමට කටයුතු කළ යුතුයි. අපි නිකන් සීන කතා කිව්වට වඩා නෑ අතන බලාගාර එනවා මෙතන බලාගාර එනවා කියලා ප්‍රායෝගිකව මේ කටයුත්ත කළ යුතුයි. ඊළඟට ගරු ඇමතිතුමා විසින් යෝජනා කරපු අයවැය යෝජනා කීපයක් පිළිබඳ යම් විචාරයක් කිරීමට මම කැමතියි.
කොච්චර විතර වෙලාවක් ඔබතුමාට අවශ්‍යතාව?
තව විනාඩි 10ක් දෙන්න. පළවෙනි එක තමයි මේ විදුලි මෝටර රථ. විදුලි මෝටර රථවල සැහැල්ලු මෝටර රථවල මිල ගණන් අඩු කිරීමට එතුමා ගත්ත පියවර. අතරම පසුගිය අයවැයෙන් විදුලි මෝටර රථවල මිල වැඩි කළා. ඒක ඉතාමත්ම වැරදි පියවරක්. විදුලි මෝටර රථවල මිල අඩු කිරීමෙන් මේ විමෝචන ප්‍රශ්නේ විසඳෙනවද? අද දිල්ලියේ මොකද වෙලා තියෙන්නේ? අද දිල්ලිය වහන්න වෙලා තියෙන්නේ. දිල්ලිය වහලා දාලා පාසල් වහලා දාලා ඒ වගේම වාහන එන එක වහලා දාලා ගොඩනැගිලි ඉදිකිරීම නවත්තලා දිල්ලියේ. අද දිල්ලියේ දූෂණය සමානයි දවසකට සිගරට් 44කට. කියන්නේ දිල්ලියේ අද තියෙන වායු දූෂණය නිසා ඇතිවෙන බලපෑම දිනකට සෑම පුජ්‍යලයකම සිගරට් 44ක් බොනවට සමානයි. ඒ වගේම අපේ WHO එකේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ ගෙනල්ලා තියෙන සම්මත ප්‍රමිතීන්ට අනුව දිල්ලියේ දූෂණය වගේ 70 ගුණයක්. කොළඹත් මේක ඇති වෙන්න ගියේ ඒ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා ඒ කාලේ ප්‍රවාහන ඇමති ඩලසලහ පෙරුම් මැතිතුමාට අපි එකතු වෙලා පරිසර අමාත්‍යාංශයෙන් මේ වායු විමෝචන ක්‍රමය අඳුන්ලා දුන්නා. හුඟ දෙනෙක් අපිට බැන්න. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? අද කොළඹ අවුරුදු 10කට පස්සේ පැහැදිලිව වායු විමෝචන සංගුණක වලින් අඩු නගරයක් බවට පත් වෙලා තියෙනවා මේ ක්‍රියාවලිය නිසා. ඒකේ විශාල වංචා දූෂණ ඔක්කොම තියෙනවා වෙන්න පුළුවන්. නමුත් වායු විමෝචනයේ අඩු තැනකට පත් වෙලා තියෙනවා. මට මතකයි ඒ කාලේ සිංගප්පූරු තානාපතිතුමා මගේ අමාත්‍යාංශයට ආපු වෙලාවේ මම ඇහුවා අපි මේ පාරේ ගස් සිටවනවා ගස් මැරෙනවා මොකෝ කරන්නේ කියලා. ඔහු කිව්වා මේ ප්‍රශ්නේ හැමම සිංගප්පූරුවේ තිබුණා. ඒකට විසඳුම හැටියට ලී ක්වාන් වූ අගමැතිතුමා වායු විමෝචන පිළිබඳ එක අනිවාර්ය කළා. ඊට පස්සේ තමයි සිංගප්පූරුවේ පාරවල් වල ගස් සිටවන්න පුළුවන් වුණේ කියලා. අද මේ පාරවල් වල කොළඹ ගස් සිටවන්න පුළුවන් වෙලා තියෙන්නේ. වාහනවලට එදා ඒ වායු විමෝචනය අඳුනා දීමසේ. අපි ඇති වෙන්න බැනුන් ඇහුවා ඔය දල සලහ පෙරුමයි මායි ඇති වෙන්න බැනුන් ඇහුවා මේකට. නමුත් අද මේ කොළඹ නගරය නිරෝගී වෙලා තියෙන විධිමත් වෙලා තියෙන මේ ක්‍රියාවලිය නිසා. දැන් මේ බැටරි කාර් වලට ගියාම මේ ප්‍රශ්නේ විසඳනවද? මම කියන්න ඕනේ මේක සෑම කාරණයක් ගැනම විධිමත් ආකාරයට සැලකීමෙන් ගත්ත තීරණයක් නොවන බව. ඒ බව මම ඇමතුමාටත් දැනුම් දුන්නා. ඒ මොකද කරුණු කීපයක්. අද කොළඹ තියෙන ප්‍රශ්නය වායු විමෝචන ප්‍රශ්නය නෙමෙයි. මාර්ග තදබදය පිළිබඳ ප්‍රශ්නේ. මාර්ගයට තව එකතු වෙන විදුලිකාර හෝ වෙනකාර හෝ පුජ්‍යලික වාහනයක් පාසා අපට මාර්ග තදබදයේ ඉහළ යාම සිද්ධ වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පසුගියදා අපි පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න බස් ප්‍රමුඛතා මන්ත්‍රීරුවක් අඳුලා දුන්නා. මොකද්ද අපිට ලැබිච්ච ප්‍රතිචාරය? මාර්ග 7කින් කොළඹට ඇතුල් වෙනවා. ගාලු පාරේ අපිට පුළුවන් නම් මෝටර් සයිකල් 3 wheel හා මෝටර් කාර් 250ක් වෙනුවට බස් රථ 25ක් යවන්න පැය කාලකින් අපේ පරක්කුව අඩු වෙන. පාර්ලිමේන්තු පාරේ මේ පාර්ලිමේන්තු මංසන්ධියේ ඉන්න රාජගිරියට නම පොලකින් වාහන ඇතුල් වෙනවා. 174,000ක් වාහන යනවා. මේ පැයකට මේ වාහන 250 අයින් කරගන්න පුළුවන් නම් මේ පාරෙන් අපිට අනිවාර්යම විනාඩි 20ක සහනයක් මේ පාර්ලිමේන්තු පාර තමයි නරකම පාර මේ පාරෙන් ලැබෙනවා. දැන් මේකෙන් මොකද්ද කරලා තියෙන්නේ? මේකෙන් වෙන්නේ මාර්ග තදබදය තව වැඩිවීම විතරයි. මේකෙන් මධ්‍යම පන්තියට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. වාහන ගත්ත මධ්‍යම පන්තිකයා පාරට ගියාම ඌ ඉන්නේ පොලිමේන. කොළඹට යන්න පැයකමාරක් යනවනම් තව කේන්තිය වැඩිවීම විතරයි වෙන්නේ. ඒක නිසා රජය අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය වෙන්නේ විය යුතු වන්නේ පොදු ප්‍රවාහනය, දුම්රිය, බස්රිය මේ මධ්‍යම පන්තියට ගැලපෙන විදිහට සකස් කිරීම මිසක් අපේ බස් රථ ඔක්කොම අවුරුදු 40ක් පරණ ඒවා ඒ ටාටා ෂොක් ලේලන්ඩ් වල මේ රටේ වැදගත් මිනිහෙකුට අද යන්න බෑ. ඒ තත්ත්වය වෙනස් කිරීම මිසක් අපි මේ පුජ්ජලික කාර් වැඩි දියුණු කළා මධ්‍යම පන්තිය සතුටු කරන්න ගිහිල්ලා වෙන්නේ මධ්‍යම පන්තිය සතුටු වෙනවා විතරක් නෙවෙයි. අද ලංකාවේ ආර්ථිකයෙන් 15% ප්‍රවාහයට නැස්ති වෙනවා. මේක තියෙන්න ඕනේ 5%. මේක 20% කරා ගියොත් අර බැංකොක් වල වුණා වගේ, මැනිලා වල වුණා වගේ, ජකර්තා වුණා වගේ මුළු රටේ ආර්ථිකයම කඩා වැටෙනවා. ඒක මම ස්ථිරවම කියනවා. මේ මාර්ග තදබදය නිසා මුළු රටේ ආර්ථිකයම කඩා වැටෙනවා මේ ආකාරයට ගියොත් 2021 වෙනකොට. ඒ තත්ත්වයෙන් වළක්ව ගන්න ඉක්මන් කඩිනම් පියවර ගත යුතුයි. එනිසා මම ගරු ඇමතුමාගෙන් කාරුණිකව ඉල්ලා හිටිනවා මේ සහනය ලබා දෙන්න කියලා අර්ධ සුපෝකභෝගී බස් රථ සේවාවන් වලට. ඒ මගින් අපට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒ වගේම මේ විදුලි කාර් කොහෙන්ද අපි ආරෝපණය කරන්නේ, චාර්ජ් කරන්නේ? විදුලි බල මණ්ඩලය. මොකද විදුලි බල මණ්ඩලයේ තත්ත්වය? විදුලි බල මණ්ඩලයේ අද විදුලිය නිපදවන්නේ දැවිතෙල් වලින්, එහෙම නැත්නම් ඩීසල් වලින්. ඩීසල් වලින් විදුලිය නිපදවලා ඒවෙන් විදුලි කාර්යාමෙන් වාසියක් නැතුව නෙවෙයි. කවුරුවත් ඕක කිව්වට ඕක ඇත්ත වශයෙන්ම වාසියක් තියෙනවා. මොකද ඩීසල් වලින් අපේ වාහනයක් දුවනකොට ලැබෙන කාර්යක්ෂමතාවය වගේ පස් ගුණයක කාර්යක්ෂමතාවයක් විදුලි බැටරියෙන් ලැබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේකේ ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් කවුද මේ විදුලිය සපයන්නේ? 6:00 ඉඳන් 9:00 දක්වා කාරු චාර්ජ් කරන්න ගියොත් එහෙම මේ රටේ අනිවාර්යයෙන්ම විදුලි අර්බුදය තවත් වේගවත් වෙනවා. ඒ නිසා වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. මේවා රාත්‍රී 9:00 පස්සේ චාර්ජ් කරගන්න යම් ක්‍රියාදාමයකට යොමු කරන්න. එහෙම වුණොත් අපිට පුත්තලම බලාගාරය විධිමත්ව පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. මොකද ගරු කතා නියෝජ කතානායකතුමනි, ලංකා විදුලි බල මණ්ඩලයේ පුදුම අර්බුදයක් තියෙනවා. රෑ 9:00 පස්සේ බලාගාර දුවන්නේ පාට්ලි ලෝඩඩ්. ඒ කියන්නේ අඩුවෙන් දුවන්නේ. ඒකත් මණ්ඩලයට පාඩුවේ. ඊළඟට 6:00 9:00 අතරේ බලාගාර උපරිමෙන් දුවන්න තෙල් ගහන්න වෙනවා. ඒකත් මණ්ඩලයට පාඩුවේ. ඒක නිසා 9:00 පස්සේ මේ විදුලි මෝටර රථ අපිට චාර්ජ් කරගන්න ක්‍රමයකට තල්ලු කරගන්න පුළුවන් නම් විතරයි මේකෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අර ඕෆ් ග්‍රිඩ් විසඳුම සූර්ය බලයෙන් මේවා චාර්ජ් කර ගැනීමේ ක්‍රමවේදයක් දෙන්න. ඊළඟට යෝජනාවක් ගෙනාවා ලංගම බස් රථ මේ බැටරි පවර් කරන්න. මේක මේ රටේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඇයි මේ පොදු ප්‍රවාහනය මේක කරන්න බැරි? හේතුව කරන්න බැරි කමක් නැහැ. නමුත් වායු සමනය කළ බස් රථයක් දුවන්න බෑ විදුලියෙන්. හේතුව ඒ වායු සමන යන්ත්‍රයේ බරයි, ඒ සඳහා වැයෙන විදුලියේ බැටරිය බරයි ගත්තම ඒ වාහනේ යන්නේ නැහැ. ඒ නිසා අද ලෝකයේ තියෙන ඉහළම ගණේ බස් රථ සියල්ලම යුරෝපයේ දුවන්නේ. මොකද ඒවා වායු සමනය කළා නැහැ. ඒක පැහැදිලිව කියන වායු සමනය කළා නැහැ කියලා. ඉතින් වායු සමනය කරපු නැති බස් රථ කරන්න. ඒ නිසා තමයි ඉන්දියාව, බංගලිදේශයේ මේ අපේ කලාපේ රටවල් ඊළඟ පියවර හැටියට ගිහින් තියෙන ගෑස් වලින් බස් රථ දුවවන. ඒ නිසා මම හිතන්නේ මේක හොඳ යෝජනාවක් කියලා. අපි ඊළඟට යා යුත්තේ ස්වභාවික වායුවෙන් දුවන බස් රථ වලට මිසක් පොදු ප්‍රවාහනයට මිසක් විදුලි බස් රථ වලට යන්න තරම් ලංකාව තත්වයක නැහැ කියන එක මේ අවස්ථාව ධාරණය කරනවා. ලෝකයේ තාක්ෂණයත් එතෙන්ට එච්චරම වර්ධනය වෙලා නැහැ කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. ඊළඟට දුරකතන කුළුණු 12,000ක් වෙනුවෙන් බද්දක් අය කරන් තීරණය කළා. මේක ඇත්තම ලොකු ප්‍රශ්නයක්. හැබැයි මම එකක් කියන්න ඕනේ. ඔය දුරකතන කුළුණු හරහා සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙනවා කියන එක එක්තරා දුරක මායාවක්. ඇත්තටම මොරටු විශ්වවිද්‍යාලයේ දීලා තියෙනවා පැහැදිලි සංගුණක අනවශ්‍ය තරම් ජංගම දුරකතන හා ඒ හා ලැබෙන සංඛ්‍යාත සහ ඒ විකිරණ වර්ග මේ පාර්ලිමේන්තු ගර්භයේ තිබුණත් අපට ලෙඩබෝ වෙනවා, ලෝකෙ තිබුණත් ලෙඩබෝ වෙනවා. ඒ අනුව ඒ විකිරණ සහිත ඒ සංඥා වලට ප්‍රමිතියක් මොරටු විශ්වවිද්‍යාලය ලබා දීලා තියෙනවා. ඒ ප්‍රමිතිය ඇතුලේ තියෙනවා නම් ඔය කිසිම සෞඛ්‍ය පැටලයක් එන්නේ නැහැ. මේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන් ඊට වඩා හානියක් වෙනවා. කෙසේ වෙතත් මේ කුළුණු පොදු කුළුණු බවට පත් කර ගැනීමේ ක්‍රියාවලියක් අවශ්‍යයි. මේක 2008 දී පරිසර ඇමති හැටියට මම ඉදිරිපත් කළා. මේ හැමතැනම කුළුණු ඉදිවෙන එක වළක්වන්න. ඒ අවස්ථාවේදී අපේ TRC එකේ යෝජනාව පිළි අරගෙන අර බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටල් ටවර් එකට සමාන ටවර් එකක් අපි යෝජනා කළා. ඒක තමයි අද නෙළුම් කුළුණ හැටියට ගොඩනැගිලා තියෙන්නේ. මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩපිළිවෙලට ඒ TRC එකේ. හැබැයි මේක තමයි දැන් කළ යුත්තේ. සමන් ගරු මුදල් ඇමතිතුමාට යෝජනා කරනවා පොදු පහසුකම් අපි කවුරුත් දන්න මේ ලංකාව ආවරණය කරන නම පොළයි තියෙන්නේ. ඒ නම පොළට මේ නෙළුම් කුළුණ වගේ කුළුණු නමයක් ගහලා ඒ නමයට මේ අපේ සියලුම ඇන්ටනා ටික ගෙනල්ලා මේක විධිමත්කරණය කරන්න මේකෙන් ලබා ගන්න බදු මුදල් පාවිච්චි කරන්න එහෙම නැතුව හාල් පොල් ගෙන්නන්න ගෑවේ කරන්න එපා. ඒක තුලින් අපිට විශාල සහනයක් ලැබෙනවා. ඒ නිසා අපට අවශ්‍ය නෙළුම් කුළුණ වල 9ක් 10ක් මේ ඉදිරි කාලේ අපිට මේක ඉදිරියට ගෙන. ඒක තමයි ලෝකේ ක්‍රියාදාමය. ඔය කවුරු මොනවා කුවත් මොන තාක්ෂණ ප්‍රශ්න තිබුණත් බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටල් ටවර් එකෙන් පටන් ගන්න ඩුබායි අබුඩාබි මේ හැම රටකම කරගෙන යන ක්‍රියාවලිය මේකයි. ඒ නිසා මේ හැම තැනම හැම ගහක් දැන් කුරුණෑගල ඓතිහාසික ගල උඩ කුළුණු දෙක. ආ බුදු පිළිමේ ඊට පහලයි. ඔව් නොදන්න දරුවෝ හිතන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා තියෙන මේ මේ ටෙලිකොම් කුළුණක් යට කියලා. මොකද මේ ඓතිහාසික ගල් එකක්වත් ඉතුරු කරලා නැහැ. හැම තැනම මේ කුළුණු ගාගෙන ගාගෙන ගිහින්. ඒ නිසා මේකට විධිමත් පරිසරයත් එක්ක එකට එකතු වෙලා යන විදිහේ කුළුණු අපි අඳුරලා දෙන්න ඕනේ. ඒක මමයි යෝජනා කරේ ඒ අවස්ථාවේ. මම ස්තුතිවන්ත වෙනවා ක්‍රියාත්මක කිරීම ගැන. ඒක ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා ගරු ඇමතිතුමාගේ. ඒ වගේම පොලිතින් බද්ද. මේක හොඳ ප්‍රගතිශීලී දෙයක්. මේක මම ගෙනාව 2008 දී පරිසර අමාත්‍යාංශය. ගෙනල්ල ඒ බදු එකතු කළා. වෙනම ගිණුමකට ගියා. මම යෝජනා කරනවා මේ බදු මිලියන් 2000 අනිවාර්යයෙන්ම යොදා ගන්න කියලා කසල කළමනාකරණයට. මේ රටේ විධිමත් කසල කළමනාකරණයක් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා කොළඹ නගරයේ ප්‍රශ්නේ සෑම කිලෝවක්ම විධිමත්ව ප්‍රතිචක්‍රීකරණය කරන්න අපට රුපියල් 10ක් වැය වෙනවා. අඩුම තරමින් මේ රටට අවශ්‍යයි වාර්ෂිකව බිලියන් 8ක් 10ක් මේ රට පුරාම තියෙන කසල විධිමත්ව කළමනාකරණය කරන්න. මේ පොල්තින් බද්දෙන් කොටසක් මේ පොල්තින් බද්ද එහෙම් පිටින්ම ඒ කසල කළමනාකරණය සඳහා අදාළ ආයතන වලට ලබා දෙන්න සෑම විධිමත් කසල රඳවණයක් ඉදි කරන්න යන්නේ මිලියන් 500යි ටොන් 100කට. ඒ නිසා මේ බස්නාහිර පළාතේ ආරම්භයක් හැටියට අපිට පුළුවන් ඒ වගේ කසල රඳවන හතරක් ඉදි කරන්න පහක් ඉදි කරන්න මේ ධනෙ ඒ සඳහා කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා. ඒ සඳහා නොයෙක් විරෝධතා මැද්දේ දා මම පරිසර ඇමතිනේට දොම්පේ කසල රඳවනයක් හැදුවා. ගොඩක් දෙනෙ විරුද්ධ වුණා අපේ ජනතා ඇමති පෙරුණේ මහතුරු ගිහිල්ලා ඒක කලි උපවාස කළා. අද මේ රටේ තියෙන එකම සනීපාරක්ෂක කසල රඳවන එක විතරයි. ඒකට ගියේ මිලියන් 500යි. ඒ වගේ හතරක් පහක් අපි මේ බස්නාහිරටත් රටේ අනිකුත් ප්‍රදේශවලටත් ඇති කරන්න ඕනේ. ඒ සඳහා මේ පොලිතින් බද්ද ඒකට යොදාගන්නේ කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම මේ බියර් මිල වැඩි කිරීම මේකෙන් කිසිම ආකාරයකින් මේ කසිප්පු පාලනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේක ඇත්ත වශයෙන්ම චන්ද්‍රිකා මැතිණියගේ කාලේ මම හිතන්නේ නේද ඇමතුමා මේ වගේම අදහසක් ගෙනාවා මේ මිනිස්සුන්ව යොමු කරවන්න පුළුවන් මේ හાર્ඩ් ලිකර් වලින් සොෆ්ට් ලිකර් වලට කියලා. ඒක උනේ නැහැ. ඒ වෙනුවට උනේ මොකද අලුත් කණ්ඩායමක් මත්පැන් පානය කිරීම සඳහා පළවෙනි පියවර බියර් වලින් පටන් ගත්තා. ඒ තත්ත්වයටපත් වුණා. ඒ නිසා මේකෙන් අපිට ආදායමක් අහිමි වෙනවා අමතරව මේකෙන් සමාජයේ තියෙන මේ මත්පැන් ප්‍රශ්න විසඳුමක් ලැබෙන නිසා අපි කරුණාවෙන් එතුමාට යෝජනා කරනවා බියර් මිලේ විදිහටම තියන්න. හැබැයි එතුමා යෝජනා කරලා තියෙන විදිහට මත්ද්‍රව්‍ය ප්‍රතිශතයේ මත ඒක විද්‍යානුකූල ක්‍රමවේදයක්. මත්ද්‍රව්‍ය ප්‍රතිශතයේ මත ඒවාට බදු අය කරගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. හැබැයි බියර් මිල අඩු කරන්න එපා. ඒකෙන් අපේක්ෂිත ප්‍රතිඵල කිසිවක් ලැබෙන්නේ නැහැ. දරුවෝ කාන්තාවෝ ඇතුළු පිරිස් මත්පැන් වලට යොමු වීම සඳහා පළවෙනි පියවර තමයි මේකෙන් තබන්නේ කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒ අනුව සමස්තයක් හැටියට මේ අයවැය මගින් අර මම කලින් කිව්වා වගේ රාජ්‍ය මූල්‍යමය මූල්‍ය පාලනය කිරීම පැත්තෙන් ණයගතිභාවය අඩු කර ගැනීම පැත්තෙන් ඒ වගේම ආර්ථිකයේ ඉදිරියට ගෙන යාම පැත්තෙන් සාර්ථක ඉදිරි පියවර ගණනාවක් තබා තියලා තියෙනවා වගේම වැදගත් යෝජනා ගණනාවක් මේ නීල හරිත ආර්ථික ප්‍රතිපත්තියට ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ යෝජනා සමස්තය ගැන මේ කාර්යාවලිය ගැන ප්‍රායෝගික ක්‍රියාදාමය ගැන අවබෝධයෙන් යුතුව කළාද කියන ප්‍රශ්නේ තියෙන නිසා ඒවා විධිමත්කරණය කරන්න කියන මාගේ යෝජනා ටිකත් ඉදිරිපත් කරමින් මේ අයවැයෙන් ඔබට රට ඉදිරියට ගෙනියන්න නම් අර මං කලින් කිව්වාගේ දේශපාලන ඒඩ්ස් වැළඳීමෙන් තොරව රට ඉදිරියට ගෙනියන්න නම් ආර්ථිකයටත් වැළඳිලා තියෙන මේ පෞල්වාදී ගමේවාදී ඒඩ්ස් රෝගය අපි සුව කරගෙන ප්‍රතිපත්තිමය ආකාරයකට රට පුරාම විධිමත් ආයෝජන ගෙනියන්න ප්‍රතිපත්තිමය ආකාරයකට ආපසු ආදායම් ලැබෙන ශ්‍රේෂ්ඨවල ආයෝජනය කරන්න ප්‍රතිපත්තිමය ආකාරයකට රටේ ජනතාවට පොදු බදු ප්‍රතිපත්තියක් සකස් කළ ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න ක්‍රියා කරමු කියලා ඔබ හැමගෙම ඉල්ලා සිටමින් මම නිහඬ වෙමි.